ඊළඟට ගරු ඩොක්ටර් රත්නසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු බෝලසනාරුඩ මන්ත්‍රීතුමනි, මම හිතන් හිටපු කතාවක් කරන්න වෙලාවක් නැහැ. කෙසේ වුවත් අපි මේ අනයි නොපෙළන පාලන රෙගුලාසි කීපයක් හා සුරාබදු වගේ වරාය නගරයේ ආශ්‍රිත රෙගුලාසි කීපයක් සම්මත කරන වෙලාව, විශේෂයෙන්ම මේ අපේ ආර්ථිකය අවපාත හෝ උත්පාත ඇති වෙලා තියෙන්නේ යම් යම් කාලවකවානුවල හැම වෙලාවෙම අපි රජයන් හැටියට ගත්ත තීන්දු බොහෝ විට අන්තවාදී. අපි හැම වෙලේම මන්ත්‍රීතුමනි ගිහිල්ලා තියෙන අන්තයකට, අපි ගොටාබේ රාජපක්ෂ මහත්තුමාගේ කාලේ රජයේ බොක්ක හොදලා යන මට්ටමටම බදු නැති කළා. ඒ ඒකෙන් රජයේ ආදායම අහිමි වෙලා දෙවන්ත අර්බුදයක් පැන. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා ඒකේ අනිත් පැත්ත ගිහිල්ලා යන්න පුළුවන් ඉහළම අන්තෙන් ගිහින් බදු තියලා ව්‍යාපාර විනාශ වෙලා ඒ පැත්තෙන් එහෙම විනාශයක් වෙනවා. ඒ නිසා අපිට ඒ අන්තය දැන් අපි තෝරගෙන තියෙනවා. ඊළඟට අපි පොලි අනුපාත ගත්තොත් අපේ පසුගිය ආණ්ඩුවේ 7-6 මට්ටමට පොලි අනුපාත ගෙනල්ලා මුදල් සැපයීම වැඩි කරලා උද්දමනී ඉහළ දාලා ආර්ථිකය ඒ අන්තෙන් විනාශ කළා. දැන් ඒකේ අනිත් පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් 36ක් වගේ පොලි අනුපාතයකට ගෙනිල්ලා දැන් අනිත් පැත්තෙන් ව්‍යාපාර බිඳ වටලා ආර්ථිකය විනාශ වෙන මට්ටමකට යනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් දැන් විදේශ විනිමය අනුපාතය ගත්තත් 203ට විදේශ විනිමය අනුපාතය තිබිලා මේක පාවෙන්න ඉඩ හරිනකොට එදා අපි මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේක කරන්න එපා. මේක පාවෙන අනුපාත ක්‍රමය නෙමෙයි ලංකාවට ගැලපෙන්නේ පාලිත නම්ය විනිමය අනුපාත ක්‍රමය කියලා. මම හිතන්නේ මම 10 වතාවකට වඩා මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. හැබැයි අද ඒක අනිත් පැත්ත වේගෙන යනවා. එදා විදේශ විනිමය අනුපාතය 400 ආසන්නයට යනකොට ලොකු දැවැන්ත අර්බුදයක් තිබුණා. ඒක එදා නොකළ යුතුව තිබුණ වැඩක්. අපි ඒ අන්තයට ගියා. හැබැයි අද අනික් අන්තයට ඒක නේනවා. මේක ක්ෂණිකව සතියක් දෙකක් ඇතුළත ඩොලරේ අගය 5 රුපියලට සාපේක්ෂව ඩොලරේ අගේ 5ට වැටීම ඉතාමත්ම හොඳයි. ඕක 280කටවත් ගෙනා ගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒක අවිවාදිතයි. හැබැයි මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික ආ යුතු දෙයක්. එක සතියක් දෙකක් ඇතුළත දැවැන්ත විදිහට මේක 5ට වැටුණොත් අපනයනකරුව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා. ඒ නිසා රජයක් තියෙන්නේ මෙන්න මේක පාලනය කරන්න. පාලනය කියන්නේ මේක අපට උචිත මට්ටමක තියාගන්න ඕන. ඒ නිසා මැද පිළිවෙත තමයි මේ කියන්න හදන්නේ. ගරු මන්ත්‍රීතුමනි, මට මේ කතාවට මගේ වෙලාව නැහැ. නමුත් මට කිය යුතුම මේ මාතෘකාවට අදාළ නැතත් කරුණක් මතක් කරන්න තියෙනවා. විශේෂයෙන් ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානයට තමයි මම මේ කාරණාව කියන්නේ. උසස් පෙළ විභාගය ඉවර වෙලා දැන් මාසයක් විතර වෙනවා. මේ උසස් පෙළ විභාගයේ වෙන හැමදාම වගේ උසස් පෙළ විභාගයේ පවතින පාසල් නිවාඩු කාල සීමාව තුලදීම මේක ඇගයුම් කටයුතු අදියර දෙකක් අවසන් කරනවා. අන්තිම අදියර විතරයි පාසල් පටන් ගත්තට පස්සේ සමහර පාසල් තෝරගෙන කරන්නේ. හැබැයි මේ වෙනකොට අවම වශයෙන් විභාගය ඉවර වෙලා මාසයක් ගත වෙලා ඇගයුම් කටයුතු අදියර දෙකක් ඉවර කරනවා තබා අඩුගානේ මේකේ ලකුණු දීමේ පටිපාටියවත් සකස් කරගන්න බැරි වෙලා තියෙනවා. එනිසා මේ උත්තර පත්‍ර බලන්නේ කවදාද? තියෙන ගැටලුව මේ වෙනකොට තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න අල්ප මාත්‍රිකෝ ප්‍රයත්නයක් දරුවද? ඒක දරුවේ නැති බව තමයි අපට නම් තේරෙන්නේ. ඊළඟට දැන් මෙහෙම තියෙද්දී අනිත් පැත්තෙන් මේ වෙනකොටත් විභාග දෙපාර්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුවක් අරන් තියෙනවා මේ අවුරුද්දේ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වනවා කියලා. සාමාන්‍ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කරලා දෙවෙනි හෝ තුන්වෙනි වතාවේ ලියන ළමයින්ට මේ විභාගයේ ලියනවද නැද්ද කියලා තීරණයක් අරන් ඒක
විනාඩි දෙකක කාලයක් තියෙන්නේ.
මාස 5ක්වත් ඕන. ඒතර මාස 5ක්වත් නැතුව දැන් අඩුගානේ මාකින් ස්කීම් එකක්වත් හදාගන්න නැතුව විභාගයේ ඔක්තෝබර් කියලා කියනවා. ඊළඟ අපේ ජිට් එක්සෑම් එකක් තියෙනවා. අවුරුදු 5ක් මේක තියන්නේ නැතුව ඉඳලා අවුරුදු 5කම ළමයින්ට දැන් 18 වෙනිදා මේක විභාගයේ තියෙනවා. මට තොරතුරු තියෙනවා 2009 ජිට් එක්සෑම් එකේ ප්‍රතිඵලයවත් තාම නිකුත් කරලා නැහැ. එනිසා ප්‍රතිඵල නොදෙන විභාගයක් පවත්වන්නේ කුමටද කියන ගැටලු එනවා. මෙන්න මේ විශේෂයෙන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම ළමයි දහසකුත් කරදර මැද්දේ ඉතාමත් දුක්ඛිතව තමයි විභාගය ලියලා තියෙන්නේ. ඒ ළමයි තමන්ගේ ප්‍රතිඵලය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් තාම අපේ අධ්‍යාපන ඇමතුමා හොඳ වෙලාවට ආවා. අධ්‍යාපන ඇමතුමා මම හෙට හරි මේකට උත්තරයක් දෙනවා නම් හොඳයි. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමට අරන් තියෙන ක්‍රියාමාර්ගයේ මොකද්ද මේකේ ප්‍රමාදේ වළක්වන්න? ඒත් එක්කම ඔබතුමා පැමිණෙන නිසා මම නැවත කියනවා මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වීම ඊළඟ වතාව විභාගයට බලපානවා. හැබැයි ඔබතුමාලා ඔක්තෝබර් මාසේ මේ වතාව විභාගයේ තියන්න දැනට මම තීන්දුවක් අරන් තියනවා කියලා නිල වශයෙන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මේව මම හිතන්නේ අපට හිතන්න වෙයි වෙනත් විදිහකට මේ ප්‍රතිඵල නිකුත් වෙලා අඩුගානේ මාස 4-5 වෙනදා මාස 7ක් ලැබෙනවා ප්‍රතිඵල නිකුත් කරලා උසස් පෙළ ළමයෙකුට ඊළඟ වතාව විභාගයට සූදානම් වීම සඳහා.
අවසන් කරන්න මම තුමා
මාස 3ක වගේ කාලයක් තිබුණේ ඒ නිසා මේ කාරණාවත් ඔබතුමා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන ඇමතිවරේ මේක සැලකිලට අරන් මේ ළමයින්ට සාධාරණ ඉෂ්ට කරන්න කියන ඉල්ලීමකුත් මම මේ අවස්ථාවේ මාතෘකාවට අදාළ නැතත් මේ අවස්ථාවේ කියන්න කැමතියි ඔබතුමාට බොහොම ස්තුතියි මට මේ පුංචි වෙලාව ලබා දුන්නට
බොහොම ස්තුතියි ගරුමත්තුමා ගරු ඇමතුමා
ගින් ගරු සභාපති මන්ත්‍රීතුමනි ගරු මේ මන්ත්‍රීතුමා සඳහන් කරපු ප්‍රශ්නය උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර අගයීම් කිරීමට ආරම්භ කරන තිබුණේ 22 වෙනිදා. හැබැයි වෙනකොට උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබා දෙන දීමනාව මදිහීන ප්‍රශ්නය ආවා. ඊට පෙරාතුව මම මාසයකට කලින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒ දීමනාව වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කළා. එයින් ඉල්ලපු ප්‍රමාණය නොවුනත් යම් ප්‍රමාණයකින් සංයුක්ත දීමනාව වැඩි කරන්න කටයුතු කළා තියෙනවා. නමුත් ඒකත් ප්‍රමාණවත් නැහැ කියන එක තමයි ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ සංගමය මේ දැන් ඉන්න කලින් මම පැයකමාරක් කතා කරලා ආවේ එතුමන්ල සඳහන් කළේ ස්නාතාව විකල්ප වැඩපිළිලක් යෝජනා කරගත්තා. මීට අමතරව විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යරු 350ක් අවශ්‍යයි උත්තරපත්‍ර මුලින්ම වැලුවේට් කළා හිටන් මාකින් ස්කීම් එක හදන්න. ඒක සිද්ධ වුණේ නැහැ. මොකද මේ විශ්වවිද්‍යාල ආචාර්යරුන්ගේ සංගමය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නවා. එපාර මම ඒ අතට වතාවන් දෙකක් සාකච්ඡා කළා. කළා කරන ලද ඉල්ලීම් කීපයක් අමාත්‍ය මණ්ඩලයට යොමු කළා. ඔය ටැක්ස් කාරණේ හැර ඉතුරු කරුණු තුනම අපි ඊයේ වෙනකොට කන්ෆර්ම් කළා කැබිනට් පත්‍රිකාවකින්. උත්තරපත්‍ර සමීක්ෂණය කිරීමට සහභාගී වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් 1300ක් පමණ වෙනවා. ඒ පිරිසට මෙවර ගෙවන දීමනාව වැඩි කිරීමට කටයුතු කළා. දැන් ඒක අද කන්ෆර්මේෂන් එක අරගෙන හැට වෙනකොට අපි UGC කරහා දැනුම් දෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරන්නේ මේ සිරු දිනාගෙම මෙතෙන්ට මේ දරුව වග උත්තරකාරිය නෙවෙයි. රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන එක අපි තේරුම් ගන්න ඕනේ. අනිත් පැත්තෙන් යම් ප්‍රමාණයකින් අපි වැඩි කළා තිනවා රටේ තියෙන ආර්ථික තත්ත්වය සැලකිලට අරගෙන. ඉතින් මේ කරුණු සැලකල බලලා හැකියක්මනින් මේ ගුරු මහත් මහත්මීනුයි යම් ප්‍රමාණයක් ඉල්ලලා තිබුණා. ඒකට කිව්ව මදි 14000ක් ඉල්ලලා තිබුණා 20000ක් ඕනේ. දැන් ඊටු ටික ඉල්ලුම් කරන්න තිනවා අපි ඒකට වැඩපිළික් සකස් කරනවා. අපි හැකියක්මනින් මේක ආරම්භ කරනවා. එහෙම නැත්නම් තව සති කීපයකින් ප්‍රතිඵල දින්ම කල්යන්න පුළුවන්. එතකොට ඊළඟ විභාගයත් ඒ සති ගණන්ෙන් කල්යන්න ඉඩ තිනවා. මේ ප්‍රමාදයේ දිගටම ගියෝ.
බොහොම ස්තුතියි ගෞරවමත්තුමා. අර්ථදාහ ගෞරව සිවඥානම් ශ්‍රීධරන් උරුපිනර අවලේ உங்களுக்கு 6 நிமிடங்கள் இருக்கிறது.
ගෞරව தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே இன்றைய நாள் பெண்களுக்குரிய மிக முக்கியமான நாள். போராடினால்தான் உரிமைகள் கிடைக்கும் என்ற சிந்தனை உலகெங்கும் கிளர்ந்தெழுந்தது. அதன் விளைவு 1910களில் அனைத்துலக பெண்கள் நாள் மாநாடு கிளாரா தலைமையில் கூடியது. அதன் தொடராக சர்வதேச மகளிர் அமைப்பு உருவாக்கப்பட்டது. இந்த அமைப்பின் சார்பில் 1911 March 19 ஜெர்மனி ஆஸ்திரியா டென்மார்க் மற்றும் சில ஐரோப்பிய நாடுகளிலிருந்து கலந்து கொண்ட மகளிர் பிரதிநிதிகள் முதல் சர்வதேச மகளிர் தினத்தை டென்மார்க்கிலே கொண்டாடினார்கள். அதனுடைய தொடர்ச்சியாக அரசன் லூயிஸ் அவர்களுடைய கொள்கைக்கமைய அவருடைய வாக்குரிமைக்கமைய பெண்களுக்கான அவருடைய வாக்குறுதிக்கமைய பெண்களுக்கான வாக்குரிமை வழங்கப்பட்ட March 8 என்று உலகமெங்கும் கொண்டாடப்படுகின்றது. இந்த நாளிலே இலங்கையில் இருக்கின்ற தொழிலாளர் பெண்களை நான் இந்த இடத்திலே வாழ்த்துகிறேன். மிக முக்கியமாக ILO என்கிற உலகத்தினுடைய சர்வதேச தொழிலாளர் அமைப்பு சொல்லுகிறது, இலங்கையினுடைய பெண்கள் உழைப்பாளர் படையின் பங்களிப்பில் தாக்கம் செலுத்தும் காரணிகள் பற்றிய சர்வதேச தொழிலாளர் அமைப்பின் அறிக்கை சுட்டி காட்டுவதன்படி பணிபுரியும் இடத்தில் பாலியல் துன்புறுத்தல்கள் இடம்பெறாது என்று உறுதியளிக்கப்பட்டால் எதிர்காலத்தில் பணியில் மீண்டும் இணைந்து கொள்ள தயாராக இருப்பதாக பணிகளை கைவிட்டு சென்ற 5 பெண்களில் 3 பேர் தெரிவித்துள்ளனர். இலங்கையில் இது ஒரு மிக முக்கியமான ஆவணம். கிட்டத்தட்ட 50% உள்ள இலங்கையினுடைய பெண்களில் 33.6% பெண்கள் உழைப்பாளர்களாக இருக்கிறார்கள். இந்த நாட்டில் இருக்கின்ற இந்த பெண்களுடைய நிலைமை இவ்வாறு இருக்கிறது. மிக முக்கியமாக நான் இந்த இடத்திலே ஒரு விடயத்தை பதிவு செய்ய விரும்புகிறேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கடந்த 16 பிப்ரவரி 16-18 தேதியில் இலங்கையினுடைய மனித உரிமைகள் ஆணைக்குழு வடக்கிலே பல மாவட்டங்களில் சந்திப்புகளை நடத்தியிருக்கிறது. அவ்வாறு நடத்திய சந்திப்புகளில் வடக்கு மக்கள் உள்ளக பொறிமுறையை ஏற்கிறார்கள் என ஒரு மிகப்பெரிய பொய்யை ஒரு இலங்கையினுடைய மனித உரிமைகள் ஆணைக்குழு குறிப்பிட்டிருப்பது எங்களுக்கு மிகுந்த வேதனையை தருகிறது. நான் இந்த உயர்ந்த சபையினூடாக அதனை மிக வன்மையாக கண்டிக்கிறேன். குறிப்பாக யாருமே அந்த இடத்தில் அவர்கள் உள்ளக பொறிமுறையை ஏற்றுக்கொண்டிருக்கவில்லை. கடந்த 40 ஆண்டுகளுக்கு மேலாக மனித உரிமைகள் ஆணைக்குழுவிலே வடக்கு கிழக்கிலே எத்தனையோ இனப்படுகொலைகள் நடந்த பொழுது, மக்கள் கொல்லப்பட்ட பொழுது, பலர் கைது செய்யப்பட்ட பொழுது, பலர் வெள்ளைவான்களில் கடத்தப்பட்ட பொழுது, எத்தனையோ உயிர்கள் பறிக்கப்பட்ட பொழுதெல்லாம் இலங்கையினுடைய மனித உரிமைகள் ஆணைக்குழு என்ன செய்து கொண்டிருந்தது என்ற கேள்விதான் எழுகிறது. ஆனால் இந்த மனித உரிமைகள் ஆணைக்குழு தான் வெளியிட்டு கடந்த வாரம் ஜனாதிபதியிடம் கையளித்த அறிக்கையிலே அவர்கள் சொல்லியிருக்கிற இரண்டாவது பந்தி, டிஸ்பைட் த பார்ட்டிசிபென்ட்ஸ் பீயிங் இன் ஃபேவர் ஆஃப் அன் இன்டர்நேஷனல் மெக்கானிசம் ஃபார் அக்கவுண்டபிலிட்டி அண்ட் ரீகன்சிலியேஷன், தே வேர் அக்ரியபிள் டு அன் இன்டர்னல் மெக்கானிசம் ப்ரொவைடட் தட் த ட்ரத் கமிஷன் கம்ப்ரைசஸ் மெம்பர்ஸ் வித் கம்பிட்டன்சி அண்ட் இன் த கிரைட்டி அண்ட் எல்லோஸ் ஃபார் த பார்ட்டிசிபென்ட்ஸ் ஆஃப் த ரெப்ரசன்டேட்டிவ்ஸ் ஆஃப் த விக்டிம்ஸ் வித்தவுட் எனி கண்ட்ரோல் ஆஃப் த கவர்மெண்ட். அரசாங்கத்தினுடைய கட்டுப்பாடு இல்லாதவர்கள் இதிலே இருந்தால் அல்லது ஒரு உள்ளக பொறிமுறையை அவர்கள் ஏற்றுக்கொள்வதாக குறிப்பிட்டிருப்பதாக இந்த இரண்டாவது பந்தி குறிப்பிடுகிறது. இதனை பல பத்திரிகைகளும் இந்த செய்திகளை வெளியிட்டிருக்கின்றன. இது ஒரு மிக மிக முக்கியமாக இந்த நாட்டிலே பாதிக்கப்பட்ட மக்கள் இருக்கக்கூடியதாக அவர்களுடைய உரிமைகள் பறிக்கப்பட்டிருக்கிற ஒரு சூழலில் இங்கே இருக்கின்ற ஒரு மனித உரிமை அமைப்பான இலங்கையினுடைய மனித உரிமைகள் ஆணையகம் இவ்வாறான ஒரு பெரிய பொய்யை சொல்லியிருப்பது மிகவும் மோசமான ஒரு காரியம். ஆகவே இந்த இடத்தில் நான் அதனை குறிப்பிடுவதோடு மிக முக்கியமாக இன்னும் ஒரு விடயத்தை நான் சொல்ல விரும்புகிறேன். கடந்த 2022 ஆம் ஆண்டு இலங்கையினுடைய நிலவரங்கள் தொடர்பிலே, அதிலும் குறிப்பாக நடைபெற்று முடிந்த 2008-2009 யுத்த காலங்களிலே கொல்லப்பட்ட மக்கள், அவர்கள் மீது மேற்கொள்ளப்பட்ட யுத்த குற்றங்கள், மனித குலத்துக்கு எதிரான குற்றங்களில் 51-1 தீர்மானம் 2022 ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையில் 2022 நிறைவேற்றப்பட்ட 51-1 தீர்மானத்தை எதிர்ப்பதாக நேற்று 2 நாட்களுக்கு முதல் கூட இப்பொழுதும் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணையத்தினுடைய தூதுவராக இருக்கின்ற கிமாலி அருணதிலக அவர்கள் மீண்டும் அதனை தாங்கள் எதிர்ப்பதாக குறிப்பிட்டிருக்கிறார். இங்கே இலங்கை மனித உரிமைகள் ஆணைக்குழு குறிப்பிடுகிறது, வடக்கு கிழக்கிலே வாழுகின்ற மக்கள் தாங்கள் அதிலும் வலிந்து காணாமல் ஆக்கப்பட்ட யாரையும் அவர் சந்திக்கவில்லை, அவர்கள் சந்தித்து அவரிடம் எந்த ஆதாரங்களையும் பெறவும் இல்லை. ஆனால் மனித உரிமைகள் ஆணைக்குழு, இலங்கையினுடைய மனித உரிமைகள் ஆணைக்குழு சொல்லுகிறது இந்த மக்கள் உள்ளக பொறிமுறைக்கு தயார் என்கிறார் என்று. அதே நேரத்தில் ஹிமாலி அருணதிலக அவர்கள்
உறுப்பினர்கள் நாங்கள்
ஏற்றுக்கொள்ள முடியாது என்று குறிப்பிடுகிறார். மிக முக்கியமாக 46-1 தீர்மானம் கொண்டு வரப்பட்ட பொழுது அப்பொழுது இருந்த அயலுறவுத்துறை அமைச்சர் கூட அதனை ஏற்றுக்கொண்டிருந்தார், இலங்கையும் அதனை ஏற்றுக்கொண்டிருந்தது. நாங்கள் இதற்கு ஒரு நல்ல தகுந்த முறையிலே நீதியான முறையிலே உண்மையை கண்டறிந்து நீதியை நிலைநாட்ட விசாரணைகளை மேற்கொள்கிறோம் என்று. ஆனால் அந்த நீதி விசாரணைகளுக்கு அப்பால் அவர்கள் இதுவரை எதையுமே செய்யவில்லை. அதற்கு பிற்பாடு கூட இப்பொழுது 50-56-1 தீர்மானம் வருகிற பொழுதும் இந்த தீர்மானத்தை 51-1 தீர்மானம் இப்பொழுது 2022 கொண்டு வரப்பட்ட 51-1 தீர்மானத்தை கூட எதிர்க்கிறோம் என்றால் நீங்கள் குற்றம் செய்யவில்லை என்றால் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களை இந்த நாடு குற்றம் இல்லை என்றால் ஏன் பயப்பட வேண்டும்? அவர்கள் குற்றத்தை ஒப்புக்கொண்டு நீதி விசாரணைக்கு தயாராகலாமே. நீங்கள் தான் படுகொலை செய்தவர்கள், நீங்கள் தான் இனப்படுகொலைக்கு தூபமிட்டவர்கள், நீங்கள் தான் இந்த யுத்தத்தை நடத்தினீர்கள். ஆகவே நீங்களே நீதிபதிகளாக இருப்பதென்றால் அது எவ்வாறு நியாயம் கிடைக்கும்? அதிலும் வலிந்து காணாமல் ஆக்கப்பட்ட மக்கள் இன்று தெருக்களிலே போராடி கொண்டிருக்கிறார்கள். கிட்டத்தட்ட 100க்கும் மேற்பட்ட காணாமல் ஆக்கப்பட்ட உறவுகள் மரணத்தை தழுவி இருக்கிறார்கள். இந்த நாட்டிலே நீதி இல்லை. நீதிக்கு ஒரு நல்ல உதாரணம், குருந்தூர் மலையிலே விகாரியை கட்ட வேண்டாம் என்று இந்த நாட்டினுடைய முல்லைத்தீவு நீதிமன்றம் கட்டளை இடுகிறது. ஆனால் அதை மீறி அங்கே விகாரை கட்டப்பட்டிருக்கிறது. கீரிமலையிலே இருந்த சிவன் கோயிலே காணவில்லை, அங்கிருந்த பல ஆலயங்களை காணவில்லை. அப்படி என்றால் என்ன நீதி? இந்த நாட்டில் நீதிமன்றங்கள் இயங்குகிறதா அல்லது நீதிமன்றங்கள் இயங்காமல் முடக்கப்பட்டிருக்கிறதா? நீதிமன்றம் ஒரு கட்டளை இடுகிறது, பாராளுமன்றம் இன்னொன்று சொல்லுகிறது, அமைச்சர்கள் இன்னொன்று சொல்லுகிறார்கள். ஆகவே இந்த நாட்டினுடைய நீதி எங்கே நிற்கிறது? ஆகவேதான் நாங்கள் கேட்கிறோம், இந்த நாட்டிலே நீதி கிடைக்காது, நீதிமன்றங்கள் தீர்ப்புகளை தரமாட்டார்கள், இங்கிருக்கின்ற எந்த குழுக்களும் ஒரு உள்ளக பொறிமுறை என்பதோ அல்லது உள்ளக விசாரணை என்பதோ ஒருபோதும் சாத்தியப்பட போவதில்லை. ஆகவே இது நிச்சயமாக ஒரு வெளியக பொறிமுறையின் ஊடாக, அதில் 51-1 தீர்மானத்தின்படியும் 46-1 ஐக்கிய நாடுகள் மனித உரிமைகளுடைய தீர்மானத்தின்படியும் ஒரு வெளியக பொறிமுறையினூடாக தரவுகள் சேகரிக்கப்பட்டு உண்மைகள் கண்டறியப்பட்டு நீதி நிலைநாட்டப்படுகிற பொழுதுதான் இந்த நாட்டிலே இந்த நாடு ஒரு நீதியான உண்மையான பௌத்த மதத்தை
பின்பற்றுகின்ற
புத்த பகவானை கும்பிடுகின்ற பௌத்தர்கள் என்பதை நீங்கள் அடையாளப்படுத்த முடியும் என்பதை நான் மீண்டும் மீண்டும் பதிவு செய்கிறேன். ஆகவே இந்த இலங்கை மனித உரிமைகள் ஆணைக்குழுவினுடைய அறிக்கையை நாங்கள் நிராகரிக்கிறோம், இதனை வன்மையாக கண்டிக்கிறோம். அவர்களுடைய ஒரு பக்கச்சார்பான அரசு சார்பு அறிக்கை தமிழர்களால் நிராகரிக்கப்படுகிறது என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன்.
நன்றி உறுப்பினர் அவர்களே. இலங்கட்ட கரு ஷெஹான் சேனசிங்க மந்திரி துமா அது தவச நியமித்த வேளாவ அவசரம் கரணக்காம் வேளாவ லபா தின்ற சபா எக்கந்த எமத்துமா
கத்தாக்கிறான். அத முதல் அமாத்தியான்சேத் ஆயோஜன பிரவர்த்தன அமாத்தியான்சேத் ரெகுலேஷன்ஸ் கீப்பியாக பிலிபந்தோ சாக்சா கண்ணாவஸ்தாவே அதாஸ்தக்கிமெண்ட் லபியம் பிலிபந்தோ சத்துட்டு வேணுமா காலே இத்தாம சீமா சாஹிதஹிந்தா மம இத்தாம கெட்டியேன் மகே கதாவ அவசான கர்ணுவா கரு மூலாசனாரூட மந்திருமணி அப்பேரட்டே பகுகிய மாச பஹலவக்கட்ட ஆசான்ன காலே அக்துல பேவதி பரபதல ஆர்த்திக அர்புதய நிமாவகட்ட அரகணேன் அவசிய பலவினி பியவர தபீமே கட்டயுத்த அப்படி மேவென கொட்ட சம்பூர்ண கல்ல தீரும் ஏகதமாய் அப்பே ஜாத்தியாந்திர மூல்ய அரமுதலட்ட அவசிய மூல்ய சகாதிக்கியான் ஏ ஃபைனான்சியல் அஷூரன்சஸ் அப்படி மேவென கொட்ட அப்பே நாயகினியாங்கின் லபாகின தீரும் பிரதான வசேன் இந்தியாவ பரிஸ் சமாஜ இவகேம சீனே மே ரட்டவால் வலின் ஒவ்வொன் அப்பிட்ட நய பிரதிஹோகத்தரணே சந்தாத் இவகேம ஜாத்தியந்திர மூல்ய அரமுதலை விஸ்தீரண நய பகசுகம லபாகனியும் சந்தாத் அவசிய மூலிக சகயோக அப்பிட்ட லபாதீம பிலிபந்தவ ரஜய ஹட்டியட அப்ப ஸ்துதி வார்த்த வேணும் இவகேம அப்ப சதுட்டு வேணுமா மேம விஸ்தீரண நய அரமுதல லபாகனியும் சதா இவகேம ரட்டே பவத்தின ஆர்த்திக துஷ்கரதாவியன் மகஹரவீமட்ட அப்பி ஹந்துன்னாதீபு ஆர்த்திக பிரதிசம்ஸ்கரணம் இவகேம ஏ பிரதிசம்ஸ்கரண கிரியாத்மக கிரீம பிலிபந்தவ ரஜேதுல திபிச்ச ரணில் விக்ரமசிங்க ஜனாதிபத்தியமா பிரமுக ரஜேதுல திபிச்ச கெபவீம சஹா அதிஷ்டானசீலித்வே வகேம அப்படி சேம நாயகிமியக்குட பொருந்து வச்ச ஆக்காரேட் அப்பித்துல தெரிவிச்ச வினிவித பாவய ஆரக்ஷா கிரீம சம்பந்தேன் அகே கிரீமகட்ட ஜாத்தியந்தர மூல்ய அரமுதலே கலமனாக்கார அத்தியக்ஷகத்துமிய அட்டியது கிரீம பிலிபந்து அப்படி சத்துட்டுடும் ஏனுவ மே மாசே விசிவனிதா வன விட்ட அப்பிட்ட அவசிய வன அப்படி பலாபுரத்துவங்க இன்ன அப்பே ஆர்த்திக ஸ்தாயிகரண வடிசட்டான வேகவத்கரண ஏ அனுமதிய அப்பிட்ட ஜாத்தியந்திர மூல்ய அரமுதல துளின் லபியவிக்கிற விசுவாசிய தடிசே அப்ப இன்னும் மே தத்துவ அப்பிட்ட சுபதாயக விதியம் ஏ வாசிய லபெத்தி ஏ ஆர்த்திக பரிஹானியக் தக்குவா நெவத அரகனே அண்ண விவித கண்டாயம் ஷனிகவ கிரியாத்மக வேலா தீனோ தப்பி தாக்கினோம் மே சிது கொரப்பு பிரதிசம்ஸ்கரண மூலாசிர அனுட மந்தித்துமணி ரகசிய கரப்பு பிரதிசம்ஸ்கரணவே மே சம்பந்தன் ரஜே முதல் பிலிபத காரக சபாவத் அனுவாத் கரல இவகேம மே பிரதிசம்ஸ்கரண வல அவசியதாவே என அப்பி அனுவாத் கரல நெவத மெவனி ஆர்த்திக கடாவட்டீமக் அதி நொவென்ன சா அத ஜனதாவ மே ஆர்த்திக அபாசுதாவே நிசா விந்தின துக்கஹட வலின் நோன் முதவா கனிம சந்தா கரகன யான கிரியாவலியா மே கிரியாவளிய யம் கிசி கண்டாயமாக பாதா கிரீமட லக்கரோத் මේක බාධා කරන්න උත්සාහ කරා මුලාසන අනුර මන්ත්‍රීතුමනි. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. දේශපාලනික වශයෙන් තමන්ගේ කඳවුරට වාසිද අවාසිද කියන පදනම උඩ කොතෙක් දුරට මෙම වැඩසටහන අසාර්ථක කරන්න පුළුවන්ද කියලා කණ්ඩායම් උත්සාහ කරා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන. ඒක කනගාටුදායක තත්ත්වයක්. මොකද තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් මේ රටේ මිලියන 22කට ආසන්න සමස්ත ජනතාවම අන්ත අසීරු තැනකට අරගෙන යන්න වැඩසටහන උන් ක්‍රියාත්මක කරා. හැබැයි අපි සතුටු වෙනවා රජයක් හැටියට ඒ පැවති බරපතල අර්බුදය නිවා කරන්න අවශ්‍ය අධිෂ්ඨානශීලීව මේ ප්‍රතිසංස්කරණ වලට ගමන් කරන්න පුළුවන් වීම ගැන. මේ ප්‍රතිසංස්කරණ පහසු ප්‍රතිසංස්කරණ නෙමෙයි අපි පිළිගන්නවා. විශේෂයෙන්ම උද්දමනය 95% වෙලා තියෙද්දි ආහාර උද්දමනය, ඒ වගේම රුපියලේ අගය බරපතල ලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සහ අනිකුත් විදේශ මුදල් වලට සාපේක්ෂව කඩා වැටීමකට ලක් වෙලා තියෙද්දි අපිට අවශ්‍ය විදේශ සංචිත ටික අපේ ආනායන සපුරා ගන්න අවශ්‍ය විදේශ සංචිත ටික අපිට නොමැති වෙලා තියෙද්දි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ අපේ රාජ්‍ය ආදායම කඩාගෙන වැටෙද්දි මේ සියලු අසීරුතා තුළ අපි මේක සිදු කරේ නැවතිය වැනි තත්ත්වයක් ඇති නොවෙන්. හැබැයි මම කියන්න ඕනි ගරු මූලාශ්‍රාණුට මන්ත්‍රීතුමනි, අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම මම ඩේලි මිරා පත්තරය තුළ තියෙන මේ ජනතා විමුක්ති පෙරමුණ දරපු අදහස පිළිබඳව ප්‍රකාශයක් කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා ඊයේ දිනේ සඳහන් කරනවා ඩේලි මිර කෝට් කරලා තියෙන්නේ IMF bailout will only put country into further debt trap. අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන සහයෝගය කොතෙක් දුරට මේ රටේ ආර්ථික අර්බුදය නිමා කරන්න පදනම වෙනවද කියන කාරණය පිළිබඳවත් අදහසක් නැහැ. ඒක තමයි අපි කිව්වේ ජනාධිපතිතුමා නිරන්තරයෙන් කිව්වේ, රජය නිරන්තරයෙන් කිව්වේ අපිට අවශ්‍ය විකල්ප ක්‍රමවේදය කියන්න. අපි අදටත් අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය හැර වෙනත් ක්‍රමවේදයක් මේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට අපිට තියෙනවද? අපිට නෑ මූලාශ්‍රය රුඩමන් කියතුමනි. ඒ හින්දා මෙන්න මේ දේශපාලන වේදිකාවේ කරන කතා මේ පාර්ලිමේන්තුව තුළ කතා කිරීම තුළ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට කරන අගෞරවයක්. මම ඒ කාරණාව හෙලා දකිනවා විතරක් නෙවෙයි ඒක සභාගත කරනවා සියලු දෙනාගේම මේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා. ඒ වගේම ඊයේ දිනේ විජිත හේරත් මන්ත්‍රීතුමා නැවත ප්‍රශ්න කරනවා. එතුමා ප්‍රශ්න කරනවා ලංකාදීප පත්‍රයේ මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. කවුද හරි මහා බැංකුව අධිපතිද මුදල් ලේකම්ද? එතුමා ප්‍රශ්න කරනවා මේ පාර්ලිමේන්තුවෙන් කවුද හරි මහා බැංකුවේ අධිපතිද හරි මුදල් ලේකම්ද හරි කියන කාරණේ. මෙතුමා රටක මූල්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් මූල්‍ය ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව මේ කතා කරන්නේ. මොනිටරි පොලිසිය එක ක්‍රියාත්මක කිරීමේ වගකීම මහා බැංකුව සතුයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම මහා භාණ්ඩාගාරය ඇතුළු මුදල් අමාත්‍යාංශය සතුයි. මේ ප්‍රතිපත්ති දෙක එකට ගමන් කළ යුතුයි. ඒක අපි පිළිගන්නවා. මේ වෙනකොට සිදුවෙන්නේ ඉතාම හොඳ සම්බන්ධීකරණයක් සිදුවෙලා මූල්‍ය ප්‍රතිපත්තියත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් මේ පවතින ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ගැළපෙන ආකාරයට සකස් කරලා අපි ක්‍රියාත්මක කිරීම. එහෙනම් මහ බැංකුවේ අධිපතිතුමා කරපු ප්‍රකාශය මේ රටේ දැන් වෙනකොට අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වීමක් සිදු වෙනවා. සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙන්නේ ඕ මහ බැංකුව විසින් අනුගමනය කරපු මූල්‍ය ප්‍රතිපත්තිය සාර්ථක වීම තුළ. ඒ අනුගමනය කරපු මොනිටරි පොලිසිය එක මේ පවතින අර්බුදයෙන් මිදීමට ගැළපෙන ආකාරයට පාවිච්චි කරපු හින්දා, වෙනස් කරපු හින්දා, සංශෝධන කරපු හින්දා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය ආදායම අපේ රටේ වියදම් ටික සම්පූර්ණ කරගන්න සුදුසු තැනට වර්ධනය වෙලා තියෙනවා කියලා. මේක අපිට තාම කියන්න බෑ. මේ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල එන්න තව මාස කීපයක් ගත වෙනවා. මේ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල එන්න තව මාස කීපයක් ගත වෙනවා. ඒ මාස කීපයක් ගත වෙනවා තමයි අපිට කියන්න පුළුවන් මොකද්ද රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම. හැබැයි අපි රජයක් හැටියට ඉතාම වගකීමෙන් කියනවා රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම උපරිම මට්ටමක මේ වෙනකොට සිදුවෙමින් පවතින උපරිම මට්ටමකට මේ සිදුවෙමින් පවතින ජනතා විමුක්ති පෙරමුණ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම පිළිබඳව අවබෝධයක් නැත්නම් මෙවැනි ප්‍රකාශ කරන්න එපා. අනික රට මේ පවතින අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන සියලු දෙනා ජනාධිපතිතුමා විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය තුමා කාර්ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ කාර්ය මණ්ඩලය මේ වැඩපිළිවෙල සාර්ථක කරගද්දී ඊට සහයෝගය දක්වන අනිකුත් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සියලු දෙනාම අගය කිරීමකට ලක් කරන්න. ආර්ථිකයේ තවදුරටත් කඩාවැටීමක් සිදු වුණොත් විතරයි තමන්ගේ දේශපාලන පැවැත්ම තියෙන්නේ කියන කාරණය තුලයි අද ඉන්න එපා. මොකද දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕනි, රටක් තියෙන්නත් ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ හින්දා මම මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ද මහ බැංකුවේ අධිපතිද හරිද කියන ප්‍රශ්නේ පිළිතුර හැටියට විජිතේරත් මන්ත්‍රීතුමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට කියනවා මහ බැංකුවේ අධිපතිතුමාත් හරි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාත් හරි. එහිඳ කරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මෙන්න මේ අනුගමනය කරපු වැඩපිළිවෙල තුල අපිට ජාත්‍යන්තර පිළිගැනීමක් අද ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකතුමිය ප්‍රකාශ කරන්නේ. එතුමිය විශ්වාස කරනවා 20 වෙනිදා විදාක මණ්ඩලයට මේ අපේ යෝජනාව ඉදිරිපත් කිරීම තුළ අපිට අනුමැතියක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවෙන්න ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි විවිධ දුර්මත සහ වැරදි තොරතුරු ප්‍රචාරය කරා. අද අපිට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල ලැබෙනවා. ලැබෙමින් පවතිනවා. අපේ රුපියල ශක්තිමත් වෙනවා. හැබැයි රුපියල ශක්තිමත් වීම තුලත් මහ බැංකුව අවධානයෙන් ඉන්නවා. රුපියල ශීඝ්‍රව කඩාවැටීමට ලක්වීමත් රටකට හොඳ නෑ. ඒ වගේම රුපියලේ යගේ ශීඝ්‍රව කෙටි කාලයක් තුල වැඩිවීමත් රටේ ආර්ථිකයට සුබදායක නෑ. එහෙනම් මේක කළමනාකරණයක් කරන්නේ විය යුතුයි. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීමත් සමග අපිට දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු වලට පිළිතුරු රාශියක් තියෙයි. අපි දැනට ආනයන ගොඩක් සීමා කරලා තියෙනවා. ආන සමහර දේවල් තහනම් කරලා තියෙනවා. අපිට මේ වැඩසටහන තුළ විවෘත ආර්ථිකයට සහ විවෘත වෙළඳපොළට මැදිහත් වීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් රජයට නැහැ. හැබැයි අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා කළමනාකරණය කිරීමක් අපිට අවශ්‍ය වුණා. මෙන්න මේ කාරණය අපි අවධාරණය කරන්න ඕනේ. ඉඳ අද රට යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවා. අපි ඒ ලබන සාර්ථකත්වය තුළ රටේ ජනතාවට මුහුණ දෙන්න තියෙන අපහසුතා ඉතාම කෙටි කාලෙකින් අවසන් කරනවා. වගේම අවසාන වශයෙන් ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි දැනට අපි මේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ කිසිවක් කෙටිකාලීනව වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. කෙටිකාලීනව වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඒකත් ඡන්ද කාලේ තියෙන කතාවක් බවට පරිවර්තනය කරගන්න එපා. මේ පාර්ලිමේන්තුවේ අද ඒක සිදු වුණා. කෙටිකාලීනව මේ සිදු කරපු ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කිරීමට අපිට හැකියාවකුත් නැහැ. වෙනස් කරන්න රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ ප්‍රතිඵල ජනතාවට සුබදවාදීව ලැබෙද්දී ආර්ථිකය ස්ථාවර වෙද්දී අපිට පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අපේ නයිමියන් එක්ක සාකච්ඡා කරලා යම් වෙනස්කම් සිදු කළ යුතු නම් ඒක සිදු කරන්න ඒකට තව මාස කිහිපයක් ගත වෙනවා. අවසාන වශයෙන් මට
order please
අවසාන වශයෙන්
deputy speaker to the chair
මට මිනිත්තුවක් දෙන්න මම අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ තුල ඇතිවන සාර්ථකත්වය ජනතාවට දැනෙද්දි දකිද්දි යම් පටු දේශපාලන අරමුණු තුල රජයක් වෙනස් කරන්නත් හැකියාව ලැබෙන්නේ නැහැ කියන එකත් අපි ඊටාම වගකීමෙන් කියන්න ඕනේ. ඉතිහාසයේ මොනවා වුණත් අනාගතය නිසි ගමන් මගකට අද රටක් හැටියට අපි අරගෙන එන්න කටයුතු කළ තියෙනවා. ඉතිහාසයේ අඩුපාඩු වෙලා ඇති. අපි ඉතිහාසයත් එක්කම කතා කර කර හිටියොත් අපිට අනාගතය පිළිබඳව අවධානය යොමු කළ අදාළ දේශ ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එයිද අවසාන වශයෙන් මම නැවත ණය ප්‍රතිවෝගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරන්න අපි පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් සම්බන්ධ වෙලා මාර්ගගත ක්‍රමය තුළ ණය ප්‍රතිවෝගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම සියලු රටවල් අපි විතරක් නෙවෙයි අනිකුත් රටවල් පවා එකඟතාවයකට ආවා. අදහස් ප්‍රකාශ කර ණය ප්‍රතිවෝගත කිරීමේ වැඩපිළිවෙල තුළ නිශ්චිත කාල රාමුවක් ප්‍රකාශයට පත් කිරීම වැදගත් වෙයි කියලා. ඒ කාල රාමුව වැදගත්. හැබැයි මේ කාල රාමුව තුළ අපි මේ සිදු කරපු වැඩ කටයුතු වගේම ඉතාම වගකීමෙන් ණය හිමියන්ට ඒ අපි පොරොන්දු වෙච්ච ආකාරයට ඉතාම සාධාරණ ක්‍රමවේදය තුළ ඔවුන්ට ණය ප්‍රතිවෝගත කිරීමේ වැඩපිළිවෙලට අපේ උපදේශකයන් කටයුතු කළාද. එහිඳ අනවශ්‍ය බයක් එහෙම නැත්නම් සාකච්ඡා නොකරපු කාරණා පිළිබඳව තමන්ගේ උපකල්පන ප්‍රකාශ මෙතන ඉදිරිපත් කිරීම සාධාරණ වෙන්නේ නැහැ. මේ උපකල්පන බොහෝමයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැරදුනා. මේක අසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු අයගේ උපකල්පන රාශියක් වැරදුනා. සමහර ජාත්‍යන්තර සංවිධාන පවා වැරදි තොරතුරු ලබා දෙන්න කටයුතු කරා. හැබැයි අපි මම නැවතත් අවධාරණය කළ අවසාන කරනවා විනිවිද භාවය ආරක්ෂා කරා, විශ්වාසනීය භාවය ආරක්ෂා කරා, කැපවීමෙන් කටයුතු කරා, අධිෂ්ඨානශීලීව කටයුතු කරා, වැඩිච්ච රටක් නැවත නගා සිටුවීමට අවශ්‍ය සියලු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කරා කියන කාරණය ප්‍රකාශ කරමින් මේ අනාගතය ඉතාම සුබ අනාගතයක් බවට පත් වෙලා අපේ රටේ අවස්ථාවන් බහුල වෙන තත්ත්වයන් ඉතාම උදුරේදී නිර්මාණය වෙනවා කියන එකත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. දිනට නියමිත කටයුතු යෝජනාංක 2 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 3 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 4 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 5 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 6 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 7 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 8 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 9 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 10 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 11 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 12 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 13 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 14 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 15 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 16 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 17 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 18 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 19 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 20 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 21 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 22 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 23 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 24 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 25 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 26 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 27 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 28 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 29 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 30 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 31 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 32 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 33 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 34 ඉන්දිරා පිළිකා කාර්ය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ගරුවම සභානායකතුමා.
ඉන්දිරා පිළිකා භාරයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට මම යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවට යොමු කරනු ලැබේ. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව හෙට එනම් 2023 මාර්තු මාස 9 දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරන්නේ.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නාංක 1 ගරු ඉමිතියස් බාකීර් මැතිතුමා.
තනියෝජ්‍ය කතානායකතුමනි, මමගේ ප්‍රශ්නය සිංහලෙන් ඉදිරිපත් කරනවා. ඒකත් එක්කම ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ ප්‍රශ්නයක් නිසා සිංහල කියවීමට අපහසු උදවියගේ ප්‍රයෝජනය සඳහා හැන්සාත් ගත වෙන්න මට අවසර දෙන්න කියලා ඉල්ලා හිටනවා. ඉන් අනතුරුව ඒ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමට මගේ යෝජනා ප්‍රශ්නය මෙන්න මේකයි. නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව පවුලක් වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන් අවබෝධ කරගනිමින් ඒවාට ගඩු කරමින් ඒවාට ඉඩ සලසන වාතාවරණයක් නිර්මාණය වූ විටයි. යුක්‍රේනය ආක්‍රමණය කිරීම සහ එහි භූමිය බලයෙන් අත්පත් කර ගැනීම එලා දකිමින් ඊට එරෙහිව නැගී සිටීම සඳහාත්, යුක්‍රේන ජනතාවගේ නිදහස් අරගලයේ ජයග්‍රහණය කරවීම සඳහාත් ජාත්‍යන්තර ප්‍රජාව අද අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙමින් සිටී. එහෙත් අද පලස්තීනය සම්බන්ධව අප දකිමින් සිටින්නේ ඊට හාත්පසින් විරුද්ධ ප්‍රතිපත්තියකි. වසර 70කට අධික කාලයක් පලස්තීන භූමිය ඉතා දරුණු හමුදාමය අත්පත් කර ගැනීම්වලට මර්ධනයට ගොදුරු වී ඇත. ස්වයංපාලන අයිතිය මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම්ද උදුරාගෙන ඇත. වර්ගවාදී පාලනයක් යටතේ තම ජීවිත බිලිගන්නාවුත් දිනපතාම පාහේ තම වාසස්ථාන දේපල විනාශ කරමින් භීතිය වපුරමින් තම භූමි ප්‍රදේශ දැහැගනිමින් සිටින දරුණු ව්‍යාප්තවාදයකට වර්තමානයේ පලස්තීනය මුහුණ දී සිටී. නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයද ජාත්‍යන්තර ප්‍රජාවද පිළිගෙන ඇති භූමිය පවා ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික රජය විසින් බලයෙන් අත්පත් කරගෙන ඒවායේ අනවසර වාසස්ථාන ඉදිකිරීම්ද පදිංචි කිරීම්ද වේගවත්ව සිදුකරන්නේ ඉතාම අමානුෂික මර්ධනයක් දියත් කරමිනි. රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන බලයෙන් පදිංචි කර ඇත්තවුන්ගේ ත්‍රස්ත ක්‍රියාදාමයන්හි ආසන්නතම බිල්ල වී ඇත්තේ හුවාරා ගම්මානයයි. මේ ක්‍රියාදාමයන් උච්චස්ථානයකට පත් කරමින් ඊශ්‍රායල් රජයේ මුදල් අමාත්‍යවරයා හුවාරා ගම්මානය ලෝක සිටියමින් අතුගා දැමිය යුතු බවට ප්‍රකාශ කර ඇත. ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු ලොව සියලුම රටවල් පාහේ මේ ප්‍රකාශය දැන් හෙලා දැක ඇත. හුදු වචනවලට වඩා මේ ජනතාවගේ නිදහස, අභිමානය රැකදෙන ක්‍රියාදාමයකට ලෝක ප්‍රජාව බල කළ යුතුව තිබෙනවා. පලස්තීන ජනතාවට සාධාරණත්වය ඉටු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතිහාසය පුරාගෙන ඇති තීරණ ක්‍රියාවට නැගීමට විරුද්ධව නිෂේධ බලයේ යෙදීම දැන්වත් නතර විය යුතුව තිබෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නය, ඊශ්‍රායලයේ මෙම අන්ත දක්ෂිණාංශික පාලනය සහ හවුල්කරුවන් සිදු කර ඇති වදහිංසාවන්, මර්ධනය සහ ව්‍යාප්තවාදය දැනටමත් ලෝක නායකයන් හෙලා දැක ඇති අයුරින් ශ්‍රී ලංකා රජයේද මෙම අනීතික දරුණු ක්‍රියාදාමයන් හෙලා දකින්නේද? දෙවන ප්‍රශ්නය, නිදහස සහ ස්වයංපාලන අයිතිය සඳහා පලස්තීන ජනතාව කාලාන්තරයක් තිස්සේ කරමින් සිටින මේ අරගලය සඳහා වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික කැපවීමෙන් යුතු ස්ථාවරයෙන් බැහැර නොගොස් පලස්තීන නිදහස් අරගලයේ ජයග්‍රහණය උදෙසා අවශ්‍ය සියලු සහාය තවදුරටත් උපරිමව ලබා දිය යුතු බව රජය පිළිගන්නේද? අවසරයි අනියෝජ්‍ය කතානායකතුමනි, හැන්සාත් ගත කිරීම සඳහා ඉංග්‍රීසියෙන් මේ ප්‍රශ්නය කියවන්නට. The world becomes a universal family in the truest sense of the word when situations where each other's identities are understood, respected and permitted. The international community, while deploring the invasion and forcible occupation of Ukraine in the strongest possible terms, extends its fullest support to rise against such invasion and for the victory of the freedom struggle of the Ukrainian people. However, a diametrically opposed policy is evident today in regard to Palestine. For over a period of 70 years, the land of Palestine has been subject to barbaric military capture and suppression. People have been deprived of the right to self-rule as well as fundamental human rights. Today, Palestine is facing brutish expansionism that destroys lives, demolishes properties, spread naked terror, and forcibly occupies the land under a rule of racial bigotry. Even the land recognized by the United Nations and the international community for an independent Palestine state is being forcibly occupied by the Zionist Israeli government. The process of constructing unauthorized constructions and settlements therein by the occupier has gathered momentum which goes hand in hand with brutal suppression. The latest to fall prey to the state-sponsored terror campaign of illegal settlers is the Huwara village. Bringing the whole process to a culmination, the finance minister of Israel claims that Huwara village should be wiped out from the world map. the United States and the European Union have condemned this statement. The global community should exert pressure rather than confining itself to mere words to uphold the freedom and dignity of Palestine people and exercising veto power against the implementation of decisions taken throughout history by the United Nations should come to an end. Number one, does the government of Sri Lanka to condemn this illegal, cruel process in the same way these tortures act, suppression, expansionism, perpetrated by the right-wing administration of Israel and its allies have been condemned by world leaders? Number two, does the government acknowledge that all the support towards the victory of the Palestine liberation struggle should be further extended to the fullest, without diverting from the stand of Sri Lanka's with historical commitment for the prolonged struggle of the Palestinians for freedom and the right to autonomy? නියුතු කතානායකතුමනි මිනිස් සංහතියේ හද සාක්ෂියට කැළලක් මේ තත්වය. එනිසා මේ පිළිබඳව අවසා මේ මුදල් ඇමතිවරයා ඊශ්‍රායලයේ කළ තිබෙන මෑතකදී කරපු ප්‍රකාශයක් උපුටලා දක්වලා මම මේ ප්‍රශ්න කිරීම සභාවේ අවධානයට යොමු කළා. මම ප්‍රශ්න කිරීම සමාප්ත කර ගන්නවා. එතුමාගේ ප්‍රකාශයත් #lock කියන වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම මේකින් එක පිටිපස්සේ තියෙන ක්‍රූර න්‍යාය පත්‍රය අපිට තේරුම් ගන්න පුළුවන්. The two state model has led Israel to a dead end. It has brought a sense of despair of ending the conflict and turned to managing it as a cruel and eternal decree of fate. The alternative to this is a new readiness of Israeli society to win the conflict rather than merely managing it. A victory founded on the understanding that there is no room in the land of Israel for two conflicting national movements. තම කනගාටුදායක තත්වයක්. ඉතින් අපි මේ ප්‍රශ්නය මම සභාව ඉදිරියේ තබනවා. ඔව්
ගරුවැමැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුලින්ම ගරු මිතියස් බාකිර් මාකමැතුමා මේ සභාව ඉදිරියේ මේ කාලෝචිත හා වැදගත් ප්‍රශ්න යොමු කිරීම පිළිබඳව මම එතුමට ස්තුතිය පළ කර සිටිනවා. අපි රජයක් වශයෙන් සහ ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් පලස්තීනු විමුක්තිය සහ ඔවුන්ගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. එක අපි පහුගිය කාලය තුළ දිගින් දිගටම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ඒ ආකාරයෙන්ම සියලුම ප්‍රචණ්ඩත්වය හා ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙල දැඩිව විවේචනයට ලක් කරනවා. Honorable Speaker, Sri Lanka maintains a consistent policy on the Palestinian cause and extends an unwavering support for Palestinians in the multilateral fora. The President of the Sri Lanka on the 24th of November 2022 in his message on the International Day of Solidarity with the Palestinian people reaffirmed Sri Lanka's position and call on the international community and all parties concerned to make renewed efforts to achieve a lasting solution including through an early implementation of the United Nations General Assembly resolution on a two-state solution based on 1967 borders. I am submitting as an annexure that statement. I myself, when I addressed the general debate of the 77th session of the United Nations General Assembly on the 24th of September 2022 in New York, reiterated Sri Lanka's long-standing position on the Palestinian issue, adding that the Sri Lanka recognized legitimate security concerns of both Palestine and Israel people and urgent resolution on the matter on the basis of UN resolution on the attainment of the two-state solution. At the 51st session of the Human Rights Council under Item 7, General Debate on the Human Rights Situation in Palestine and the other occupied territories, Sri Lanka made a statement on the 30th of September 2022 a copy of which is I am annexing with this reply, highlighted that the reputation of the cycle of violence in the occupied Palestinian territory can only be ended with a genuine political effort for a negotiated solution to end the conflict. Sri Lanka reiterated its commitment to supporting a negotiated settlement in line with the internationally agreed parameters of two-state living side by side on the basis of the 1967 borders which is the key to achieve long-term security, peace and prosperity. We can call all sides to refrain from rhetoric and provocative acts. Sri Lanka believes that efforts should be redoubled to make a peace reality in the lives of the Palestinians and also for the betterment of the peace-loving Israeli people, not the extremists. Until everyone is safe, no one will be safe. Therefore, disproportionate use of power and suppression of legitimate rights of any people or a community would only escalate further tension and create a situation where security of both Palestinian and the Israelis are threatened and with the possibility of escalating to the other regions. Therefore, Sri Lanka urges all parties to act with restraint and respect human rights and act in a manner which advances the humanity. The international community also has a huge responsibility in promoting UN resolution without double standard and act towards attaining long-lasting peace to the region on the basis of the resolutions mentioned above, that is, two-state solution based on 1967 borders. Honorable Taraka Balasuriya, the State Minister of Foreign Affairs, assured Sri Lanka's unwavering support for the Palestinian cause to His Excellency Mahmoud Abbas, the President of the Palestinian National Authority, during the 5th United Nations Conference on the Least Developed Countries held in Doha on the 6th of 2023. May I now just read out the President Wickremasinghe's message on the 24th of November 2022 on the International Day of the Solidarity with the Palestinian people. On this auspicious occasion to commemorate the International Day of Solidarity with the Palestinian people, I reaffirm the Sri Lanka's steadfast solidarity with the government and people of Palestine. For more than 7 decades, there had been a long struggle to find a just and peaceful solution to the situation in Palestine. Sri Lanka, while continuing to support the sovereign independent state of Palestine, calls on the international community and all parties concerned to make renewed efforts to achieve a lasting solution, including through the early implementation of the United Nations General Assembly resolution on a two-state solution based on the 1967 borders. On behalf of the government and the people of Sri Lanka, I take this opportunity on this felicitous instance to extend sincere best wishes to the government and people of Palestine. In view of that, yes, we condemn senseless act of violence and disproportionate use of force. We'll stand by the people of Palestine, and we will continue to stay and stand with the Palestinian cause until a peaceful, durable solution is achieved and the Palestinian rights are being attained. Thank you.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් ඇසීමට රාජ්‍ය ආදායමේ ඍජු සහ වක්‍රබදු අනුපාතය ප්‍රශස්ත මට්ටමට ගෙනීමේ මූලික පියවර වශයෙන් උපයන විට බදු සීමාවන් සහ ආදායම් බදු සීමාවන් ඉකුත් ජනවාරි මාසයේදී සංශෝධනය ලක්කෙන්න. ප්‍රශ්න අංක 1 2022 දෙසැම්බර් මාසයේ උපයන විට බදු සහ ආදායම් බදු පදනම සහ බදු ආදායම කොපමණද 2 එය පිළිවෙලින් 2023 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හි කොපමණද 3 තවමත් බදු නොගෙවෙන බදු ගෙවිය යුතු කොපමණ පිරිසක් මෙරට සිටීද යන්න පිළිබඳව ගණන් බලා තිබේද තිබේනම් ඒ කොපමණ ප්‍රමාණයක්ද අංක 4 බදු නොගෙවෙන පිරිස් බදු ගෙවන්නන් බවට පත් කර ගැනීමට අමාත්‍යාංශයට සැලැස්මක් තිබේද එසේ බදු ආදායම් වැඩි කර ගැනීම තුලින් සමස්ත බදු ගෙවන්නන් වෙත පනවා ඇති බදු ප්‍රමාණ පහළ දැමීමේ හැකියාවක් තිබේද ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ දවස්වල අපි දකිනවා රුපියල් ලක්ෂයට වඩා වැටුප් ලබන ඒ වගේම ආදායම් ලබන විශාල පිරිසක් බොහොම කනගාටුවෙන් ඉන්නවා බදු වැඩි කරලා තියෙනවා කියලා ඒ අයගේ වැටුප් වලින් විශාල මුදල් ප්‍රමාණයක් අඩු වෙනවා කියලා ඒ නිසා රට තුල උද්ඝෝෂණ සහ වැඩ වර්ජන රැල්ලක් කරන්න ඒ අය බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඒ තුලින් රට අරාජික වෙනවයි කියන ඒ අය අනතුරු අඟවනවා ඒ නිසා මේ රටේ ජනතාව තමයි ඒ තුලින් අසාධාරණයට ලක් වෙන්නේ රටේ ජනතාව තමයි දුක් විඳින්නේ. ඒ නිසා අපි අහන්න කැමති අපේ මුදල් අමාත්‍යතුමාගෙන් ඒ සම්බන්ධව මුදල් අමාත්‍යංශය හැටියට එයත් එක්ක සාකච්ඡා කරලා යම් තීන්දු තීරණ වලට එන්න සූදානමින් ඉන්නවද? ඒ වගේම මේ බදුබර මාස කීපයකින් හරි මොන හරි යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.
ගරුව මාත්‍යතුමා.
ගරුව නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය 2022 දෙසැම්බර් මාසයේ උපයන විට බදු සහ ආදායම් බදු පදනම සහ බදු ආදායම කොපමණද? ඒ පිළිවෙලින් 2023 ජනවාරි සහ පෙබරවාරි මාස යන්නේ කොපමණද? උපයන විට ගෙවීම් බද්ද 2023 දෙසැම්බර් වල 2548යි ලිපිගනු රුපියල් මිලියන 2548යි 2023 ජනවාරි වෙද්දී 3106යි 2023 පෙබරවාරි වෙද්දී 10545යි. සංස්ථාපිත ආදායම් බද්ද 2021 දෙසැම්බර් වෙද්දී රුපියල් මිලියන 3436යි 2023 ජනවාරි රුපියල් මිලියන 1296යි 2023 පෙබරවාරි රුපියල් මිලියන 99757යි. සංස්ථාපිත නවන ආදායම් බදු තනි පුද්ගල සහ අවුල් ව්‍යාපාර 2021 දෙසැම්බර් වල රුපියල් මිලියන 1196යි 2023 ජනවාරි රුපියල් මිලියන 701යි 2023 පෙබරවාරි රුපියල් මිලියන 5275යි. මෙහිදී වැදගත් වෙන්නේ 2023/1 සිට දින සිට ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන වලට අදාළ උපයන විට ගෙවීම් බද්ද ගෙවීමට නියමිත වන්නේ ජනවාරි මාසයේ අවසන් වීමෙන් පසු දින 15දී 2023 පෙබරවාරි මාසයේදී වන අතර ආදායම් බද්දට අදාළ කාර්තු ගෙවීම සිදුවන්නේ 2023 මැයි 15 දින වීම අපි විශේෂ සැලකිය යුතුයි. මේ බදු පදනම් බදු වර්ගය බැලුවොත් අපි ලිපිගොනු සංඛ්‍යාව උපයනයට ගෙවීම බද්ද ව්‍යාපාරික සේවා යෝජකින් සංඛ්‍යාව 2021 දෙසැම්බර් 31 දිනට 34800යි 2023 පෙබරවාරි 28 දිනට 35591යි. සංස්ථාපිත ආදායම් බද්ද 2021 දෙසැම්බර් 31ට 73444යි 2023 පෙබරවාරි 28 දිනට 75091යි. සංස්ථාපිත නවන ආදායම් බද්ද තනි පුද්ගල සහ අවුල් ව්‍යාපාර 2022 දෙසැම්බර් 31 වන දිනට 218233යි පෙබරවාරි 28 වන දිනට 219712යි. බදු පදනම උපයන විට ගෙවීම බද්ද උපයන විට ආදායම් මත ගෙවීම බද්ද පිළිබඳ වාර්ෂික වාර්තාව මෙම කාල පරිච්ඡේදයට අදාළව ගොනුගත කළ යුතු වන්නේ 2023 අප්‍රේල් මාස 30 වන දින හෝ ඊට එදිනට පෙර එබැවින් එදිනට පසු උපයන විට ගෙවීම බද්දට යටත් සේවා නියුක්තකින් සංඛ්‍යාව කොපමණද යන්න ප්‍රකාශ කළ හැකිය. කෙසේ වෙතත් 2019/12/31 වන විට මේ රටේ උපයන විට බදු ලිපිගොනු සංඛ්‍යාව තිබුණා 11,49,883ක්. 2021/12/31 වන විට ඒක 3,27,002කට අඩු වුණා. 102.8 දක්වා අඩු වුණා 100 ඉඳලා. ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව 2019/12/31 15,55,052 ඉඳලා 2021/12/31 වන විට 4,09,814 දක්වා 127.2 දක්වා අඩු වුණා. බදු ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා සමස්ත බදු ලිපිගොනු සංඛ්‍යාව 2019/12/31 16,44,327ක් තිබුණා. 2021/12/31 වෙද්දී ඒක 4,19,130ක් දක්වා, කියන්නේ 125.4 දක්වා 75%කට ආසන්න ප්‍රමාණයකින් අඩු වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනිත් ප්‍රශ්නය, තවමත් බදු නොගෙවන බදු ගෙවිය යුතු කොපමණ පිරිසක් මෙරට සිටීද යන්න පිළිබඳ ගණන් බලා තිබේද? තිබේ නම් මේ කොපමණ ප්‍රමාණයක්ද? පිළිතුර, දැනට ගණන් බලා නැත. ඉදිරියේදී විවෘත කළ හැකි සක්‍රීය ලිපිගුණ පිළිබඳ අධ්‍යයනයක් කිරීමට කටයුතු කරනු ලැබේ. දළ වශයෙන් මිලියන 2ක් පමණ තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාවක් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ප්‍රශ්න අංක 4, බදු නොගෙවන පිරිස් බදු ගෙවන්නන් බවට පත් කර ගැනීමට අමාත්‍යාංශයට සැලැස්මක් තිබේද? එසේ බදු ආදායම් වැඩි කර ගැනීම තුළින් සමස්ත බදු ගෙවන්නන් වෙත පනවා ඇති බදු ප්‍රමාණය පහළ දැමීමේ හැකියාවක් තිබේද? පිළිතුර 1, දැනටමත් නව බදු ලිපිගොනු විවෘත කිරීම ආරම්භ කර ඇත. 2, 2023/4/30 දිනට පෙර බදු ගෙවන්නන් විසින් ලබා දිය යුතු උපයන විට ගෙවීමේ සහ රඳවා ගැනීමේ බදු වාර්තා පදනම් කර ගනිමින් මෙම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීමට බලාපොරොත්තු වේ. 3, මේ වෙන විටත් අදාළ තොරතුරු බාහිර ආයතන වලින් රැස්කර ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. 4, වාර්ෂික ආදායම් සහ බදු නිදහස් සීමාව නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලුම පුද්ගලයන් සඳහා බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරීම තුළින් බදු ගෙවිය යුතු පිරිස හඳුනා ගැනීමට අදාළව සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. පහ බදු ගෙවුණු ආයතනවල ඒක පුද්ගල මට්ටමේ බදු ගෙවන්නන්ගේ ගනුදෙනු තොරතුරු ක්‍රමානුකූලව හා කාලානුරූපව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දේශීය ආදායම් පනත සංශෝධනයත් සමග හඳුන්වා දීමට කටයුතු කරනු ලැබේ. 6. සංස්ථාපිත නොවන බදු ගෙවන්නන් සඳහාද ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් බදු වාර්තා ගොනු e-filing කිරීම අනිවාර්ය කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීමට කටයුතු කරනු ලැබේ. 7. බදු විගණනය සඳහා සත්‍යාපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒ අනුව අනුකූලතාවයේ ධෛර්යමත් කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ ආවේනික අවධානම අඩු හඳුනා ගැනීමට අවධානම් පදනම් වූ විගණනයක් සියලුම ආදායම් එකතු කිරීමේ ආයතනවලින් සිදු කිරීම අනිවාර්ය කරනු ලැබේ. 8. අවිධිමත් ආර්ථිකය බදු පැහැරීමට භාවිතා කරන මෙවලම් අතරින් එකක් ලෙසට හඳුනාගෙන ඇති බැවින් මුදල් වශයෙන් කරන ගනුදෙනු අධෛර්යමත් කිරීමටත් බැංකු කාඩ්පත් ගනුදෙනු ධෛර්යමත් කිරීමටත් සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබේ. දේශීය ආදායම් පනතේ සහ එකතුකොළ අගේමතු බදු පන්තයේ බදු නිදහස් සීමාවන් පහත හෙලීම සහ බදු අනුපාත ඉහළ දැමීම වැනි ක්‍රියාමාර්ග තුළින් බදු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත අතර එම ආදායම් ඉලක්ක ළඟා කර ගැනීම තුළින් බදු ප්‍රමාණ පහළ දැමීමට යම්තාක් දුරකට හැකියාවක් සැලසෙනු ඇත. එසේම රටේ මුළු බදු ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 2021 වසරේදී 7.3 සිට 2025 වසර වන විට 14.1 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂිතය. ඍජු හා වක්‍රබදු අතර අනුපාතය 23.77 සිට 40.60 අනුපාතයේ පවත්වා ගැනීමට අපේක්ෂිතය. එමගින් වක්‍රබදු මත පනවා ඇති බදු බර අඩු කරගත හැකිවනු ඇත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ බදු ප්‍රමාණ වැඩිවීම තුළින් පැහැදිලිවම සමස්ත බදු ප්‍රමාණ බදු ආදාය වැඩිවීම තුළ මේ එකිනෙකා කෙරෙහි පවතින බර අඩු කිරීමේ හැකියාවක් පවතිනවා. අපි ඒක ලැබෙන පළවෙනි මිනිත්තුවේ කරන්න සූදානම්. දෙවෙනි එක ඍජු බදු ප්‍රමාණය වැඩි කරලා වක්‍රබදු අඩු කරන්නයි මේ ව්‍යායාමය. දැන් දැනට 23.77 අනුපාතයේ තියෙන්නේ ඍජු බදු හා වක්‍රබදු. ඒක 40.60 යනවා කියන්නේ අනිවාර්යෙන් මේ රටේ සමස්ත අඩු ආදායම්ලාභී ජනතාවට පැටවිලා තියෙන මේ වක්‍රබදු ප්‍රමාණය දැනෙන විදිහට වෙනස් කරන්නයි අපේ සූදානම. අංක 3. ආර්ථික ප්‍රසාරණ හා ඉලක්ක ළඟා වීම මත විශේෂයෙන්ම අපේ ආදායම් ඉලක්ක ළඟා වීම තුළ අපිට කිසිසේත්ම සමාජයට බදු බරින් පෙළඹු උමනාවක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ බදු ගෙවන ප්‍රජාව සැලකිල්ලට ගත යුතු වෙන්නේ දැන් අපි IMF එකේ නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පහසුවම ලබා ගැනීමට අවශ්‍ය මූලික ලිපි ගනුදෙනු දැන් සකස් කරලා අභිප්‍රාය පළ කිරීමේ ලිපි අස්සන් කරලා තියෙන පෙරේද දවසේ. මේක ඉතාම පැහැදිලි මේ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණ අපි ආරක්ෂා කරගත්තුයි. ඒ වගේම රුපියල ශක්තිමත් වෙලා දැන් පෙනෙනවා අපි යම්කිසි ඉලක්කයක් කරා යන්න සූදානම්. ජයග්‍රහණය කරා යන්න සූදානම්. අපි මේක ආරක්ෂා කර මේ බදු ගෙවන්න කියලා කියන්නේ මේකේ හොඳ කොටස් කරුවෙක්. දැන් මේ උපයන විට බදු ගෙවීම තමයි මේ දැවැන්ත විදිහට මේකට කතාබහට ලක් වෙලා තියෙන්නේ. අපේ රටේ 46,45,572ක් ඉන්නවා සේවයේ යෙදෙන්නක්. රාජ්‍ය සේවයේ අර්ධ රාජ්‍ය, ඒ වගේම විශේෂයෙන්ම පෞද්ගලික අංශේ මෙයින් 120,925ක් තමයි මේ උපයන විට බද්දට යටත් වෙන්නේ. ලක්ෂයට වැඩි ආදායම් ගන්නෙ මෙයින් 30,000ට වැඩි අඩු ආදායම් ගන්නවා 22,31,620ක්. මේක විෂමතාවය 48%ක් 30,000ට අඩු. ඉතින් මේ 120,000න් අපි ඉල්ලා සිටින්නේ ඔවුන්ගෙනුත් විශේෂයෙන්ම 150,000 අතර ගන්න ප්‍රමාණය 51%. ඉතින් මේ ඒ සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින මේ නිදහස් අධ්‍යාපනයේ ඵලය ලබාපු උගත් ප්‍රජාවක් හැටියට මේ රට නැගිටින්න සූදානම්. අපි ඉතාමත්ම සැලකිල්ලෙන් තමයි මේ බදු ප්‍රතිසංස්කරණ කරලා තියෙන්නේ අවශ්‍යම නිසා. ඒ වගේම අපි අවශ්‍යම වෙලාවේ මේවා වෙනස් කරන්න, මේවා ලිහිල් කරන්න නම්ශීල වෙන්න සූදානම්. ඒ නිසා මේ නැගිටින්න හදන ශ්‍රී ලංකාව පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම උගත් සහෝදර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමති විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ යුගයේ මේ අවස්ථාවේ ඉතාම වැදගත් කරුණු කිහිපයක් ඉස්මතු කළ හැකි ප්‍රශ්නයක් මේ ගරු සභාවට යොමු කිරීම පිළිබඳව.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුවේ හෙට දින 9:30ට යළි රැස්වේ.